ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 22ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලසනේ ගරු මන්ත්‍රීතුමියනි. CWW කන්නංගර මැතිතුමා එතුමගේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ගේන වෙලාවේ එතුමන් කියනවා මෙන්න මෙහෙම කවියක්. බකමුහුණු දහවල් නොදකී කවුඩු රෑකල් නුනුවන දනසියල් දොසින් නොදකී දිවා රෑකල්. ඒ කියන්නේ රෑදවල් නොදකින මිනිසුන් ලෙස කටයුතු නොකළ යුතුයි කියලා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී විශේෂයෙන් අපි මේ රෑදවල් නැති මිනිසු හැටියට ඉන්න බෑ. මේ සම්බන්ධයෙන් මම හිතනවා ලොකු පිරිසක් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහිදී විශේෂඥයින්, ප්‍රාඥයින්, විෂය ප්‍රවීණයින් එක්ක අපි සාකච්ඡා කරලා මේ කටයුත්ත ඉස්සරහට ගෙනියන්න ඕනේ. මම කැමති අගමැතිතුමිය හිටියා නම් අපි අද ඉන්නේ 21 වෙනි සියවසෙත් අවුරුදු 25ක් ගෙවලා. දැන් මීට මොහොතකට කලින් මෙතන හිටියේ මම මූලික අධ්‍යාපනයේ ලැබපු ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෝ ටික. මම කියන්න ඕනි මගේ දෙමව්පියන්ගේ પરම්පරාවත් මම ඉගෙන ගත්ත પરම්පරාවත් මේ දරුවෝ ඉගෙන ගන්න પરම්පරාවත් මේ සියලු දෙනාම ඉගෙන ගන්නේ එකම අධ්‍යාපන ක්‍රමයක්. හැබැයි ඒක අද ලෝකෙට ගැලපෙන්නේ නැහැ. 1978 න් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමති හැටියට අර ගිනි තියපු දවල පත්‍රිකාව ගෙනාවා. බන්දුල ගුණවර්ධන, SB දිසානායක, අකිල විරාජ් කාර්යවසම්, ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත යන ඇමතිවරුත් වරින් වර මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න උත්සාහ කරා. මම අද සතුටු වෙනවා අද ඔබතුමියත් ඒ උත්සාහයම ගැනීම ගැන. ඒක යථාර්ථයක් කරගන්න ඕනි අපි. ඒක ඔය පුටුවේ X හිටියත් Y හිටියත් Z හිටියත් මේ කටයුත්ත අපි කරන්න ඕනෙමයි. අපි දැනටමත් ප්‍රමාද වැඩි. කවුරු කරත් මේ ඉදිරිපත් කරලා තියෙන PowerPoint presentation එකේ අපි අඩුපාඩු තියෙනවා නම් අපි ඒව හදාගෙන ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනි කියන එක මම මුලින්ම යෝජනා කරනවා. විපක්ෂයේ හැටියට අපි ඒවට උදව් කරනවා කියන එකත් කියන්න ඕනේ. හැබැයි දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති අනුව නෙවෙයි ඇත්තටම අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වෙන්න ඕනි. අද ජනාධිපතිතුමා කිව්වා මේ කතාවේදී මේ ප්‍රශ්න තියෙනවා කියලා. එතුමා ප්‍රශ්න ගැන කිව්වා. ජනාධිපතිතුමනි මේ රටේ ප්‍රශ්න තියෙන බව මිනිස්සු දන්නවා. හැබැයි යවෝනේ ඒවට උත්තරේ තියෙන්න ඕනේ. හැබැයි මේ අද ගෙනත් තියෙන ප්‍රතිසංස්කරණවල ඒකට උත්තරයක් තියෙනවද කියන එක තමයි අපි බලන්න ඕනේ. එහෙම නැතුව සුරංගනා කතාවල මං හිතන්නේ රැවටීම ඇර වෙන කිසි දෙයක් නැහැ. මේ ප්‍රතිසංස්කරණවල තියෙන ගැටලුව හැටියට මම දකින්නේ ගරු අග්‍රාමාත්‍යතුමිය, අපි මෙතන කතා කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කුළුණු පහෙන් එකක් ගැන විතරයි. ඒකෙදි ඒ කුළුණු පහ දැන් හැමෝම කතා කරා. විෂයමාලා ප්‍රතිසංස්කරණය, ඇගයීම, මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම්, පරිපාලනය හා සංනිවේදනය කියන මේ කුළුණු පහ ගැන අපි කතා කරන්න ඕනේ. ඒකට ඇත්තටම දවල පත්‍රිකාවක් එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය පත්‍රිකාවක් ඕනේ. සංකල්පීය පත්‍රිකාවක් ඕනේ. ඒක PowerPoint presentation එකක් වුණත් කමන්නේ කාලේ හැටියට. නමුත් ඒක තුල කතා කරන්න ඕනේ මේ කුළුණු පහ වර්තමානයේ තියෙන තැන මොකද්ද? දැන් ඉන්න තැන කොහෙද? ඊළඟට මේ ඉදිරි කාල වකවානුව තුල අපි ගෙනියන්න යන්නේ කොතෙන්ද? ඒ සඳහා තියෙන බාධක මොනවද? එහෙමනම් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න යන ක්‍රමවේදය මොකද්ද කියන එක මම හිතනවා අපි ඒ දවල පත්‍රිකාව හෝ මොකක් හරි ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන සංකල්පීය පත්‍රිකාවක තියෙන්න ඕනේ. සභානායකතුමා කියලා තිබ්බා මම පත්තරේ දැක්ක මේක අවසාන ලියවිල්ල නෙවෙයි කියලා. ඒ වගේම දවල පත්‍රිකාවක් කියන්නේ ගල් අච්චුවේ දාලා හදන අර සුදු කොලේ ප්‍රින්ට් කරන එක නෙවෙයි කියලාත් මතක් කරන්න ඕනේ. නමුත් ඔබතුමී විටක ප්‍රකාශ කළ තිබුණා මේ තියෙන්නේ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා. හැබැයි මම කියනවා මේ සේරම දේවල් විෂයමාලා ප්‍රතිසංස්කරණයට අදාළ දේවල් මිස පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නෙවෙයි. ඒක වසර 8න් 8ට කරන්න ඕනේ. නමුත් ඒක කරාද කියන එක පිළිබඳව අපිට පහුගිය කාලේ ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම ඔබතුමියගේත් ලේකම්තුමාගේත් කතා අහපුවාම මේ සමාජය විදුහල්පතිවරු ගුරුවරු විෂය අධ්‍යක්ෂවරු මහජනතාව කලබල වුණා මේ කරන්න හදන්නේ ප්‍රතිසංස්කරණ කියලා මොන පිස්සුවක්ද කියලා. හැබැයි මම කියනවා ඒක වැරදි වැටහීමක්. මේක පටලවා ගත්ත තැන් තිබුණා සමාජය. මේකේ ඇත්තටම හොඳ කොටසුත් තියෙනවා. අපි ඒක අගය කරන්න ඕනේ හොඳ දේ හොඳයි කියන්නේ. ඒකෙදි මේ විභාගයට තියෙන බර ඉවත් කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තව අයින් වෙන්න ඕනේ ඒවා ගොඩකුත් තියෙනවා කියනක මම ඔබතුමියට මම මේ වෙලාවේ යෝජනා කරන්න ඕනේ. අද පත්තරේ තියෙනවා මේක 2020 සිට ගෙනාපු යෝජනාවල එකතුවක් කියලා ඔබතුමිය ප්‍රකාශ කරා කියලා ඒ අදහස එන ප්‍රවෘත්තියක් තියෙනවා. ජනාධිපතිතුමා කියනවා ප්‍රශ්න හඳුනාගෙන තියෙනවා අපි ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියලා. මේවා එකිනෙකට පරස්පර විරෝධී. ඒ නිසා ඉස්සෙල්ලා එකඟතාවයකට එන්න ඕනේ. මම ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. 2019 යහපාලන කාලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආරම්භ කරා. 2020-22 කාලේ ඒකෙන් නැවතිලා තිබුණා. 2022 පස්සේ ආයේ ඒවා ඉස්සරහට ගියා. හැබැයි ඒවා ඡන්දය නිසා ලොකු විරෝධයක් ඇවිල්ලා යට ගියා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් මේ වැඩේට දුන්නා. ඒකෙන් තව ඩොලර් මිලියන 150ක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න වැඩ කරන්න පුළුවන්. ඒ කොටසෙන් මම හිතනවා මම ඒ කියපු කතාව ඔබතුමයි පිළිගන්නවා ඇති. එතන හදපු වැදගත් ලේඛන කීපයක් මම අද සභාගත කරනවා. ඒ එදා ඉඳලා 2020 ඉඳලා අර ඔබතුමී කිව්ව තොරතුරු ගත්තයි කියන ප්‍රතිපත්ති හදපු ලේඛන මම අද සභාගත කරනවා. ඒකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ මුදල් වෙන් කරලා විශේෂඥයෝ ගෙන්නලා කරපු යෝජනා මේකේ තියෙන්නේ ඇත්ත ප්‍රතිසංස්කරණ. නමුත් මොකද්ද වුනේ 2016 2020 වෙනකම් කරා 2020-23 කාලය වෙනකම් කරා මේ කෑලි වලින් කොටස් කීපයක් ඔබතුමියගේ ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙනවා. අන්න එතනදී අරගත්ත විෂයමාලා ප්‍රතිසංස්කරණය ගැන තමයි අද අපිට කතා කරන්න. මම කියන්නේ මේකේ ජාතකය නෙවෙයි. කවුරු කරත් කොතනින් අරගෙන හරි හොඳ ටික අරන් ඉදිරියට යන්න ඕනේ. හැබැයි අපි ඒක දැක්කා ඒකේ ඇතුලේ නැහැ මේකේ තියෙන අන්තර්ගතය ගැන. මේ විෂයමාලාවල අන්තර්ගතය ගැන සඳහනක් නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 8න් 8ට විෂය අන්තර්ගතය වෙනස් වෙන්න ඕනේ. මොකද මේක දැනුම පුපුරලා යන ලෝකයක් නිසා. එනිසා ඒවා අලුත් වෙන්න ඕනේ කියලා කියනවා. මට මතකයි මේකේ නිදාන කතාවට එනකොට SB දිසානායක අධ්‍යාපන ඇමතිතුමා ඉන්න කාලේ සුනිල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ප්‍රසිද්ධ ලියවිල්ලක් හැදුවා. විශ්වවිද්‍යාල සංගමයේ ඔබතුමියලා මතක ඇති ඒ කාලේ නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයාත් ඔබතුමියත් 106 ඉල්ලලා පාරේ පා ගමනක් ගියේ අන්න ඒ වෙලාවේ. මේ සභාව ආණ්ඩුවේ ඉන්න අති බහුතරයක් ඒ ප්‍රසන්ටේෂන් එක එපයි කියලා එහෙම නැත්නම් සුනිල් නවරත්න කතා කරපු ඒ ප්‍රතිසංස්කරණ එපයි කියලා කතා කරපු අය. හැබැයි අද ඒක ඇවිල්ලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඒකට කමක් නැහැ. මම සතුටු වෙනවා. ඒ ටැග් ලයින් එකමයි Transform Education Transform Sri Lanka. ඉතින් ඒකටත් කමක් නැහැ. මොකද තව අඩුපාඩු තියෙනවා නම් මේක හදලා ඉස්සරහට ගෙනියන්න ඕනි. මම ඒ අයගේ නම් මතක් කරේ මොකද ඒ අය කරපු සේවයට උපහාරයක් හැටියට. 2020-23 දක්වා කාලේ සුනිල් ජයරත්න ජයන්ත නවරත්න අධ්‍යාපන NIA කේ DG හැටියට කටයුතු කළා. ඒ සමයේම මහාචාර්ය උපාලි සේදර ආචාර්ය දර්ශන සමරවීර රංජිත් පද්මසිරි කියන කට්ටිය එකතු වෙලා තමයි මේ ප්‍රතිසංස්කරණ හැදුවේ. ඒකෙදි ඒක ඇතුළට ඒගොල්ලෝ දැම්මා 21 වෙනි සියවසට ගැලපෙන කෙනෙක් හදන්න නම් 3R 3C 26 නැත්නම් SDL කියන මෙන්න මේවා. මේවා එකතු වෙලා තමයි හැදෙන්න ඕනේ කියලා අධ්‍යාපනය ගැන දන්න අය මේ මොනවද කතා කරන්න කියලා දන්නවා. අද කවුරුත් අහනවා මේකේ කර්තෘ කවුද කියලා. ඒකයි මම කිව්වේ ඔබ සොයාගත්ත තොරතුරු වලින් කොටසක් තමයි මෙන්න මේ හදපු ඒවායින් කොටසක් ඒක තුල තියෙනවා. මම ඒක මේ වෙලාවේ සභාගත කරනවා අනික් අයගේ දැන ගැනීමටත් එක්ක. මේ මූලික ප්‍රතිසංස්කරණ වල පදනම තමයි 3R. ඒ කියන්නේ රීඩින්, රයිටින්, ඇරිත්මැටික් කියන කුසලතා ටික මේ විෂයන් වලට අමතරව සබ්ජෙක්ට් නොලෙජ් එකත් එක්ක එකතු කරලා මූලික දැනුම ගන්න දරුවෝ වෙනුවට නූතන ලෝකයට ගැලපෙන නිර්මාණශීලී දරුවෝ හදන්න ඕනේ කියන එක. අන්න ඒ වෙනුවෙන් ඒක හරියට දැන් මේ 3R විතරක් තියෙන නැත්නම් රීඩින්, ලර්නින්, ඇරිත්මැටික් ඇන්ඩ් සබ්ජෙක්ට් නොලෙජ් එක විතරක් තියෙන දරුවෙක් කියන්නේ නිකන් අර ජං මේ 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 ලෑන්ඩ් ෆෝන් එකක් වගේ කියලායි හැඳින්වුවේ ඒ වෙලේ. කොච්චර හැඩවැඩ දැම්මත් ඒක මිනිස්සු ගන්නෙ නැහැ. හැබැයි 21 වෙනි ලෝකයට ඕන වෙන්නේ ෆුල් ඔප්ෂන් තියෙන ජංගම දුරකථනයක්, ස්මාර්ට් ෆෝන් එකක්. අන්න ඒ වගේ තත්වයකට තමයි අපි දරුවව ගේන්න ඕනේ. මෙන්න මේ 3R, 3L, 2C+, SDL කියන දරුවෙකු 28 ඕන නිසාම තමයි මේ අධ්‍යාපනඥයින් මෙන්න මේ කතාව මේ ලියවිල්ල හැදුවේ. මම ඒක අද සභාගත කරනවා. ඔබතුමන්ලා කියනෝ නම් මේක නෙවෙයි කියලා, ඔබතුමන්ලා හදපු එකට වයිට් පේපර් කියන්න බැරි නම් ග්‍රීන් පේපර් හරි පර්පල් පේපර් හරි ඕන එකක් කියලා ඒක එළියට දෙන්න. මොකද මේක ගමනක් යන්න නම් ඇත්තටම ඒක අවශ්‍ය නිසා. ඊළඟට මේ අර මං කිව්ව වචන ටික ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. මොකද මං අර කිව්ව 21 වෙනි සියවසට ඕන කරන දරුවෙක් හදන්න නම් අර කිව්ව කාරණා යටතේ විෂයමාලා සංශෝධනය වෙන්න ඕනි. 3L කිව්වේ 3R කියන එක මොකද්ද කියලා කිව්වා. 3L කිව්වේ ලර්නින් ස්කිල් එකයි, ලිටරසි ස්කිල් එකයි, ලයිෆ් ස්කිල් එකයි. එහෙම නැත්නම් ඉගෙනුම් කුසලතාවයයි, සාක්ෂරතා කුසලතාවයයි, ජීවන කුසලතාවයයි. මේ දෙක ආවහම මේ ලර්නින් ස්කිල් එක ඇතුලේ තියෙනවා ක්‍රිටිකල් තින්කින්, ඒ වගේම ප්‍රොබ්ලම් සොල්විං කියන, එහෙම නැත්නම් විචක්ෂණශීලී චින්තනය සහ ගැටලු විසඳීම කියන කුසලතා දෙක දරුවන්ට එනවා. ඒ වගේම මේ ඉගෙනුම් කුසලතාවේ මත නිපුණතා පහක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ නිපුණතා පහ එන විදිහට විෂයමාලා නිර්දේශ සකස් වෙන්න ඕනි. ඒ තමයි නිර්මාණශීලීත්වය, නව උත්පාදන චින්තනය, ව්‍යවසායකත්වය, සහයෝගීත්වයතාවය සහ කණ්ඩායම් හැගීම, ඒ වගේම සංනිවේදනය. මට දැනගන්න කැමති මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ මේ පහ වසර ශිෂ්‍යත්වය තියාගෙන අපි තමන් ජීවත් වෙන පරිසරයට අනුගත නොවන ආත්මාර්ථකාමී දරුවෙක්, පුරවැසියෙක් මේ රටට හදනවා නේද කියන එක අපි කතා කරන්න ඕනේ. අපි මේවා වෙනස් කරගන්න ඕනේ. ඒ වගේම සාක්ෂරතා කුසලතාවය තුළ තොරතුරු ලැබා ගැනීමේ සාක්ෂරතාවය, තාක්ෂණ සාක්ෂරතාවය, මූල්‍ය සාක්ෂරතාවය, ඉන්ක්ලූසිව් ලිටරසි, ඒ වගේම ඩිජිටල් ලිටරසි, AI ලිටරසි කියන මෙන්න මේවත් ඕනි. මේව නැතුව ඇත්තටම අද ලෝකෙට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වගේම තමයි අර 2C කිව්වේ කැරක්ටර් ඇන්ඩ් සිටිසන්ෂිප්. මේ චරිත සංවර්ධනයෙන් තමයි ආකල්ප, වටිනාකම්, එහෙම නැත්නම් සාරධර්ම කියන ඒවා දියුණු කරන්න ඕනි. ඒ වගේම පුරවැසිභාවය කියන එක තුළ රට ගැන හිතන ආත්මාර්ථකාමී නොවන දරුවෙකු අපි හදන්න ඕනි. SDL කියලා කිව්වේ self directed learning. self directed learning. ඒ කියන්නේ මේ මොහොතේ ඉගෙන ගන්න දරුවෙක් ඕනි. මොකද අද updated පුරවැසියෙක් අවශ්‍යමයි. මොකද සමාජ මාධ්‍ය යන ඕනෑ බොරුවක් ඇත්තයි කියලා පිළිගන්න නෙවෙයි, විචක්ෂණශීලීව ඒ වෙලාවේ ඒක තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මයින්ඩ් සෙට් ඇන්ඩ් පැරඩයිම් කියන එක. එහෙම නැත්නම් චින්තන මණ්ඩල සහ සුසමාදර්ශ කියන ඒවා දරුවන්ට අපි දෙන්න ඕනි. මේවා වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පරණ දේම හරි කියන, හැම විට මේක නිවැරදි වෙන්නේ නැහැ කියනක තේරුම් ගන්න ඕනේ. මේ පුපුරලා යන දැනුම තියෙන ලෝකයට ගැළපෙන කෙනෙක් හැදෙන්න ඕනේ. තමන්ගේ සහජ කුසලතාවය එළියට ගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ මේවට අනුගතව තමයි ඇත්තටම මේ විෂයමාලා සංශෝධනය සිද්ධ වෙන්න ඕනේ. අපිට තියෙන ප්‍රශ්නය ඔබතුමියගේ අර කිව්ව වයිට් පේපර් එකක් නැත්නම් ප්‍රතිපත්ති ලේඛනයක් නැතිකම තුල මේ ඔබගේන විෂයමාලා සංශෝධනයේ ඇතුලේ මෙන්න මේවා තියෙනවාද කියන එක පිළිබඳව තමයි සමාජයේ තියෙන ගැටලුවක් වලින් එකක් තියෙන්නේ. ඒ නිසා මේකට තියෙන ඒවා සඳහා ගෙන්න ගන්න තියෙන ප්‍රතිපාදන මොනවාද? මේවා සම්බන්ධයෙන් අපි සමාජයේ පුළුල් කතිකාවතක් ගේන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ 21 වෙනි සියවසට නොලෙජ් එක තියෙන, ඒ කියන්නේ දැනුම තියෙන, මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කුසලතා තියෙන, ඒ වගේම ආකල්ප සංවර්ධනයේ වෙච්ච, ඒ වගේම තමයි අර මයින්ඩ් සෙට් ඇන්ඩ් පැරඩයිම් කියන එක පුළුල්ව තියෙන විෂයමාලාවක් අපි හදන්න ඕනේ එහෙම නැතුව අපි මේක කරයි කියන්න යමක් ඉදිරිපත් කරලා වැඩක් නැහැ කියන එක මම මේ වෙලේ කියන්න ඕනේ. මේ කාරණා සහිතව ඒ සඳහා ඉතිරි කුළුණු හතර විධිමත්ව සකස් කරන්නේ කොහොමද කියන ලියවිල්ලකට නම් ගරු ඇමතිතුමිය අග්‍රාමාත්‍යතුමිය අපි අත් දෙකම ඔසවනවා. අර මං කිව්ව කාරණා ඇතුලේ ඉතිරි කුසල කුළුණු හතර කොහොමද පෙළ ගස්වන්නේ කියන එක සකස් වෙනවා නම් අන්න අපි ඒකට කැමති. එහෙම නැතුව අර ඉස්සලා කිව්වා වගේ දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුදු පහෙන් පහට වෙනස් වුණොත් එහෙම මේ රටට එහෙම නැත්නම් දරුවන්ට දෙයියන්ගේ පිහිටයි කියන තමයි අපිට තියෙන්නේ. මේක දැකපු තව ගැටලු කීපයක් සහ යෝජනා කීපයක් මම කරන්න කැමති. ඒ ප්‍රතිපත්ති වල පිරිවැය ගැන කිසිදු සටහනක් අපිට හොයාගන්න නැහැ. විෂයමාලා සංශෝධනයේ හැරුණාම ඉතිරි කුළුණු හතර ශක්තිමත් නොකළොත් ප්‍රතිසංස්කරණවල අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන් කියන එක මේ වෙලාවේදී පෙන්වන්න ඕනේ. එම කුළුණු හතර යටතට ගෙනෙන සීමිත සම්පත් ප්‍රශස්ත කිරීමට රජයේ කරන යෝජනා මොනවද කියන එක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම් සිද්ධ වෙන්නේ ඒව ඇතුළට එන්න ඕනේ. ඊළඟට මේ පරිපාලනය කියන එක තමයි තීරණාත්මක කුළුණ. එය සිද්ධ වෙන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න ඕනි. පාසල් වර්ගීකරණයක් තුළ භූගෝලීය ඒකකයක් තුළ මේක ඒවායේ ව්‍යාප්තිය සඳහා මේකේ තාර්කිකව ගොඩනඟපු කිසිම දෙයක් අපිට දකින්න නැහැ. ඒවා අපි නිවැරදි කරගන්න ඕනි. කෙටියෙන්ම කිව්වොත් රජය පරිපාලන සැලැස්මක් ප්‍රසිද්ධ කළ යුතුයි. ඒකට පෙර අවශ්‍ය පරිදි ඒවා වෙනස්කම් කරගන්න ඕනේ විවෘත පතිකාවතක් එක්ක. ඊළඟට මානව සම්පත ගත්තහම මූලික විෂයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අර කිව්ව තේරීම් විෂයන් වෙන්න පුළුවන්, වැඩිතුර අධ්‍යාපනය විෂයන් වෙන්න පුළුවන්, මොඩියුල වෙන්න පුළුවන්. හැබැයි විදුහල්පතිවරුන්ට මේවා කරන්න පුළුවන් වෙන්නේ ගරු අගමැතිතුමිය ගුරුවරු හිටියොත් පමණයි. අපි දන්නවා 2023-24 තාම විද්‍යාපීඨ ගැසට් කරලා නැහැ. ඊළඟට ඩීඕ වරුන් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව තාම විසඳිලා නැහැ. අදටත් බොහෝ පාසල් සංවර්ධන නිලධාරීන්ගෙන් තමයි අදගෙන යන්නේ. ඊළඟට රජී විශ්වවිද්‍යාල වලින්වත් එළියට ආපු අධ්‍යාපන වේදී උපාධිය අරගත්ත ගුරුවරු උපාධිධාරීන් ඉන්නවා. මේ අය පද්ධතියට එකතු කරගන්නට වැඩපිළිවෙලක් තව වෙනකන් සකස් වෙලා නැහැ. මේ ඒ වගේම දැවැන්ත ගුරුහිඟයක් තියෙනවා, ඒකට විසඳුම් ගේන්න ඕනේ. එහෙම නැති වුණොත් ඇත්තටම මේ කියන දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඊළඟට මෙම අදාළ විෂයෙහි නිපුණතාවයේ මැනීමට මම එදත් කිව්වා අතන කතා කරනකොට අපි දන්නවා ඉංග්‍රීසි උගන්වන්නේ සමහර විට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය උගන්වන්න ආපු ගුරුවරයා. දැන් දුෂ්කර පළාත්වල හැම විෂයකටම ගුරුවරයෙක් නැහැ. එහෙමනම් මේ හැම විෂයකටම ගුරුවරයෙක් දෙන්න ඕනේ. ඒ නිපුණතා හඳුනා ගන්න පුළුවන් කෙනෙක් අපි මේ හැම පාසලකටම දෙන්න ඕනේ. මෙන්න මේ බඳවා ගැනීම හා පුහුණු කිරීම පිළිබඳව ප්‍රතිපත්තිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ එළියට එන්න ඕනේ. ඊළඟට තමයි තක්සේරුව. අපි මනින්නේ වැරදියට නම්, අපි මනින්නේ වැරදි දේ නම් කොයිතරම් හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ විෂයමාලාවක් ආවත් ඒක මම හිතන්නේ නැහැ වැඩක් තියෙනවයි කියලා. ඒක නිෂ්ඵලයි. මොකද හරියට ඒක මැනෙන්නේ නැත්තම්. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ තුල ඕ ලෙවල් අසමතුන්ට 50%කට පමණ අයට අද සමාජයේ මූණ දෙන්න වෙන දුක්ඛිත තත්ත්වයට විසඳුමක් නැහැ. ඔවුන්ව වෙනස් කොට සැලකෙන තත්ත්වයක් අපි දකිනවා. ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ නොලබන අයට NVQ සහතිකයක් ලබා දීමට යන්න දෙනවා කියන එක මම හිතනවා දරුවන් නොමග යවන සුළුද කියන එක. මොකද එහෙම වුණොත් 250,000කට විතර දෙන්න තියෙනවා NVQ සහතික. ලබා දුන්නත් නිශ්චිත වෘත්තීය කුසලතා සඳහා තියෙන ඉල්ලුම මොකද්ද කියන එක කතා කරන්න ඕනේ. ඒ වගේම මේක ගැන කියනකොට දැන් ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ කතාවේදී කාලය නැති නිසා මම එක කොටසක් විතරක් කියනවා. අධ්‍යාපනයේ ගමන් කරන්නේ රේඛීය පාරක, නමුත් අධ්‍යාපනය කියන්නේ පැතිරුණු පාරවල් ගොඩක් කියලා වගේම සිසුන්ගේ තාක්ෂණික කුසලතා නැංගවීම ගැන වගේම තාක්ෂණික වෘත්තීන්වල නියලන්ගේ වෘත්තිභාවය ගැන ජනාධිපතිතුමා කතා කරා. ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් කතා සඳහන් කරා. තේරීමෙන් අයින් කරන අය තමයි වෘත්තීය මධ්‍යස්ථානවලට යොමු වෙන්නේ, සූපින් අය කියලා. මම කියනවා ඒ අය සඳහා මධ්‍යස්ථාන 40ක් හදනවා කියලා. දරු අගමැතිතුමියනි සූපින් දරුවෝ කියලා නැහැ. උනහපුලුවටත් උගේ පැටියා දරුවෙක් මැණිකක් කියන උනහපුලුවටත් උගේ පැටියා මැණිකක් කියන එනිසා එවැනි වචනයක් කීම මම හිතනවා සුදුසු නෑ කියලා එදා 1992 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනි තියලා විනාශ කළ අධ්‍යාපන දවල පත්‍රිකාවේ යෝජනා කරන ලද අධ්‍යාපන ක්‍රමයේ සැලැස්ම දිහා බලපුවහම අද ජනාධිපතිතුමා කියන යෝජනාවම එදා පැහැදිලිව සඳහන් කර තියෙන බව පේනවා අධ්‍යාපනික දැනුකෝ වගේම තාක්ෂණික ශාස්ත්‍රයට එක හා සමාන වටිනාකමක් ලබා දුන් බව ඒ වගේ තේනවා. ඉතින් අද ජනාධිපතිතුමාගේ නුවණ එදා ජනාධිපති එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට තිබුණා නම් මං හිතනවා අපි මීට වඩා හොඳ තැනක ඉන්න තිබ්බා කියලා. ඒ වගේම වැඩිදුර ඉගෙනුම් මොඩියුල සහ SPE එගීම් මං හිතනවා මෙන්න මේක ගැන අගමැතිතුමිය විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. ගුරුවරු සඳහා මේ SPE ඉදිරිපත් කිරීම තවත් ලේඛන කටයුතු එකතු කිරීමක් වෙන්න පුළුවන්. මේක අර කොළ පිළවිල්ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අර ඉස්සලා කෝ වගේ නිශ්චිත විෂයන් වලට නිශ්චිත ගුරුවරු ඉන්න ඕනේ. ඒ වගේම තාරාදිමෙල් මහත්මිය ගෙනාවා මේ පාසල් පාදක ඇගයීම් ඒවා අසාර්ථක වුණේ කොතනද කියලා හොයා ගන්න ඕනේ. ඒ සඳහා හොඳ නියාමනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ජනාධිපතිතුමා කිව්වා ළමා කාලය නැති කරන අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න ඕන කියලා පහ වසර ශිෂ්‍යත්වය ගැන අපි මතක් කරන්න ඕනි. පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කරනවද?
ගරු මන්ත්‍රීතුමිය ඔබගේ කාර්යය
අවසන් කරනවා. උත්තරේ ඔව් නම් දුෂ්කර පළාත්වල අඩු ආදායම් ලාභී ඒ වගේම පහසුකම් අඩු පාසල් වල ඉගෙන ගන්න දක්ෂ දරුවන්ට පාසලක් ලබා දෙන ක්‍රමවේදය මොකද්ද? එහෙමනම් හැම පාසලක්ම මේ සම්පත් දෙනවද? අගමැතිතුමිය එදා කිව්වා ශිෂ්‍යත්වය නැති කරන්නේ නැහැ කියලා. නැහැනම් අර මනෝ වෛද්‍යවරු මනෝ උපදේශකවරු කියන ලෙස පහ වසර ශිෂ්‍යත්වය තුළ දරුවන් විඳින මානසික පීඩාවට ලබා දෙන විසඳුම මොකද්ද කියන එක පැහැදිලි කරන්න ඕනේ. මම අවසන් කරනවා දරුවන්ට ඉගෙන ගන්න හිතන පරිසරයක් අවශ්‍යයි වගේම ගරු අගමැතිතුමියනි ගුරුවරුන්ටත් ඉගෙනුම් අවස්ථා සම්පාදනය කරන්නට සුදුසු පරිසරයක් මානසිකත්වයක් හැදෙන්න ඕනේ. ඒ සඳහා හොඳ ගුරුමාරු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි දකින්නවා කිරිබොන දරුවා දාලා කිලෝමීටර් 100 විතර යන්න වෙනවා.
අවසන් කරනවා
ගුරුවරුන්ට අවසන් කරනවා. එහෙමනම් විධිමත් මාරු ප්‍රතිපත්තියක් හදන්න ඕනේ ළඟ තියෙන පාසලකට ගුරුවරයාට යන්න. ඒ වගේම තමයි හොඳ වැටුපක් ඕනේ. ඒ අයගේ තියෙන විෂමතා ඉවත් කරලා දෙන්න
ඕනේ.
ඒ නිසා මම ඔබතුමියට සුබ පතනවා මේක සාර්ථක කරගන්න හැකි වෙන්න කියලා. මේ සමාජයෙන් එන විපක්ෂයෙන් එන යෝජනා චෝදනා මම ඔබතුමීට එදත් කිව්වා ධනාත්මකව අරගන්න. මේ සියලු දේවල් වල ධනාත්මක ගැනීම තුළ ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ මේ රටේ අහිංසක දරුවන්. ඒ නිසා මේක සාර්ථක කරගන්න නම් මම හිතනවා අපිට එවැනි විවෘත පුළුල් කතිකාවතකට ගිහිල්ලා විසක මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක. මොකද තව වෙනකන් ඔබතුමියගේ අවසන් කරන මේ යෝජනා පයිලට් ප්‍රොජෙක්ට් එකක් අපි කොහෙවත් කරන්නේ නැතුව ලංකාව පුරාම එක සැරේ කරන්න යෑම තුළ අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නටත් සිදු වේවි කියන එක මතක් කරමින් මන් නිහඬව ස්තුතියි.